මීළඟට ගීතා හේරත් ගරු මන්ත්‍රීතුමියට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. අද දවසේ විවාදයට ගන් ලබන ශ්‍රී ලංකා තත්ත්වය දේපල වෘත්තිකයන්ගේ ආයතන පන්ත සම්බන්ධයෙන් ගත්තහම අපේ රටේ විවිධ වෘත්තීන්ට අදාළව ආයතන තිබෙනවා. ඉතින් තත්ත්වය දේපල වෘත්තිකයන්ගේ වෘත්තීමේ ආයතනයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවයෙන් තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගත්තහම මේ තුලින් කිසිම වෘත්තියකට අසාධාරණයක් කිරීමට අපි අපේක්ෂා කරන්නේ 1972 වර්ෂයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් දේපල කළමනාකරණය සහ තක්සේරුකරණය පිළිබඳව විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කරලා මේ වෙනකොට පවත්වාගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම තත්ත්ව දේපල කළමනාකරණය, ඒ වගේම දේපල සංවර්ධනය සහ දේපල තක්සේරු කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් තත්ත්ව දේපල කර්මාන්තයේ වෘත්තීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කරපු පාඨමාලාවක් තමයි. ඒ කොහොම නමුත් 2008 වර්ෂයේදී තත්ත්ව දේපල සහ තක්සේරු කරන ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා තියෙනවා. ඒත් එක්කම තක්සේරුකරුවන් සම්බන්ධයෙන් ගත්තහම ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයත් පිහිටවලා තිබෙනවා. ඉතින් මේ ආයතන දෙක අතර නියාමනය සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැතිවීම නිසා ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වෙලා අධිකරණයට පවා ගිහිල්ලා තිබෙනවා. ඒ කොහොම නමුත් නිසි නියාමනයක් සඳහා නීතිමය රාමුවක අවශ්‍යතාවය නිසා මේ පනත් කෙටුම්පත ඒ අරමුණින් මේ වෙනකොට අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ තත්ත්ව දේපල හා තක්සේරු වෘත්තිකයන්ගේ වෘත්තීමය පරිචය නියාමනය සඳහා මෙම ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණින් මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් එක් පැත්තකින් තත්ත්ව දේපල අංශයේ වෘත්තීමය ප්‍රමිතියක් හා ඒ වගේම ආචාර ධර්ම ප්‍රවර්ධනයත් අපේක්ෂා කරනවා. අනෙක් අතට ඵලදායි දේපල කළමනාකරණයක් අපේක්ෂා කරනවා. ඉතින් තක්සේරු කරුවන් ගත්තහම එතනදී වෙළඳපොළ වටිනාකමට අනුව තක්සේරු කිරීමක් සිද්ධ වෙන්නේ. හැබැයි එතනින් එහා ගිය කාර්යභාරයක් මෙම තත්ත්ව දේපල වෘත්තිකයන් අතින් සිද්ධ වෙනවා. මොකද යම් දේපලක් ගත්තහම ඒ දේපල වසර 10කට වෙන්න පුළුවන් 15ක ඉදිරිය ගැන සලකලා බලලා ආර්ථිකමය වශයෙන් එහෙම නැත්නම් ආයෝජන තුලින් එහෙම නැත්නම් සංවර්ධන ව්‍යාපෘති තුලින් කොයි ආකාරයේ තක්සේරුවක් කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් ආර්ථිකයට කොයි ආකාරයට දායක කරගන්න පුළුවන්ද යන කාරණා පිළිබඳව තක්සේරුවක් අපිට ලබා ගන්න පුළුවන් මේ තත්ත්ව දේපල වෘත්තිකයන් තුලින්. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාව තුල ගත්තහම මේ තත්ත්ව දේපල අංශයෙන් ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවකයෙකු විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඉදිකිරීම් නිවාස දේපල ආයෝජන හරහා දලදේශීය නිෂ්පාදනයට දායකත්වයක් සපයනවා. අනෙක් අතට රැකියා උත්පාදනය කරනවා. ඉතින් ඉහළ යන නාගරීකරණයත් එක්ක දේශීය විදේශීය ආයෝජන වැඩි කර ගැනීම සඳහාත් මොවුන්ගේ සක්‍රීය දායකත්වය තුළින් අපිට ඒක උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තත්ත්ව දේපලාංශයේ විනිවිදභාවයක් නොමැති වීම, මොකද නිසි නීතිමය රාමුවක් නොමැති නිසා විනිවිදභාවයක් නොමැති වීම, අවිධිමත් මෙහෙයුම්, ඊළඟට නියාමන ආයතනයේ සහ නීතිමය රාමුව නොමැතිවීමෙන් ඇතිවන මූල්‍ය විශුද්ධීකරණයන් එවැනි තත්ත්වයන් අක්‍රමිකතා බහුල මේ ක්ෂේත්‍රයේ සිදුවෙන මේ හිඩැස් තියෙනවා කියන එක මූල්‍යමය බුද්ධි ඒකක හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේ වෙනුවෙන් මේ ගැටළු වලට විසඳුමක් විදිහටත් ඒ වගේම නිසි නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමත් අරමුණු කරගෙන නිසි නියාමනයක් මේ ක්ෂේත්‍රය තුළ ඒ අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙන නිසා මේ පනත් කෙටුම්පත මේ ආකාරයට ඉදිරිපත් කරලා තිබෙනවා. අනෙක් අතට ජාතික ආර්ථිකයට ආර්ථිකයේ වර්ධනය සඳහා දායකත්වයක් සපයා ගැනීමට, ඒ වගේම තිරසාර සංවර්ධන වෙනුවෙන් ආයෝජන දිරිගැන්වීම, ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැංවීමට, අනෙක් අතට තත්ත්ව දේපල දත්ත යටිතල පහසුකම් සංවර්ධනයට, ඒ වගේම වෘත්තීය පිළිගැනීම සහ සුබ සාධනයක් ඇති කිරීම, එවැනි සමාජ ආර්ථික බලපෑම් ඇති කිරීමටත් මෙම ආයතන වෘත්තීමේ ආයතනයක් විවස්ථාපිතව පිහිටුවා ගැනීම තුළින් අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ පනතට පනත් කෙටුම්පතට අමතරව අද දවසේදී විවාදයට ගන් ලැබෙන කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධිත පනත් කෙටුම්පත ගත්තහම කන්ටේනර් ඩිපෝ ක්‍රියාකරුවන් සේවා සැපයුම්කරුවෙකු ලෙස නියාමනය කිරීමක් එතනදී අපේක්ෂා කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊට අමතරව තුන්වෙනි පනත් කෙටුම්පත ගත්තහම නැව් නියෝජිතයින්ට, ඒ වගේම නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට, ඒ වගේම කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධන පනත් කෙටුම්පත. ඉතින් මේ පනත් කෙටුම්පතිනුත් විධිමත් නියාමන පද්ධතියක අවශ්‍යතාවයක් නිසා තමයි මේව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම වේගවත් ආර්ථික වර්ධනයක් කරා යන ගමනේ, මොකද කඩා වැටලා තිබිච්ච රටක් ගොඩ ගැනීම වෙනුවෙන් අපේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින අවස්ථාවක මේ පනත් කෙටුම්පත් අපේ ඉලක්ක සපුරා ගැනීම සඳහා බොහෝ ඵලදායි වෙනවා කියලා මම මේ සභාවට කියන්න කැමතියි. ඉතින් ඇත්තටම මම අර මුලිනු සඳහන් කරා වගේ මේ කඩා වැටලා තිබුණු රටක් නැවත ගොඩ ගැනීම සඳහා ජනතාව විශාල ජනවරමක් අපිට ලබා දුන්නා. ඉතින් ඒ අභියෝගය අපි බාර අරගෙන ආණ්ඩුවක් විදිහට අපි ගතවිච්චි 2025 වසර කෙරෙහි ආපහු හැරිලා බැලුවොත් අපි ජනතා බලාපොරොත්තු ඉෂ්ට කිරීම වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරලා තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛව කැබිනට් මණ්ඩලය ආණ්ඩුවේ සියලු බලධාරීන් මේ වෙනකොට තීරණාත්මක පියවර රැසක් අපි අරගෙන තිබෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ආණ්ඩු බලය ලබා ගන්න අවස්ථාවෙද්දී මේ රටේ තිබුණ ඒ දූෂිත දේශපාලන සංස්කෘතියට මේ වෙනකොට අපි වෙනස් කරලා තියෙනවා. ඉතින් අපිට සතුරු වෙන්න පුළුවන්, ජනතා බලාපොරොත්තු අපි ඉෂ්ට කරා කියලා අපිට සතුරු වෙන්න පුළුවන්. ඉතින් අනික් අතට නීති ආධිපත්‍ය අපි තහවුරු කිරීමට සමත් වෙලා තිබෙනවා ආණ්ඩුවක් විදිහට. ඉතින් ඒත් එක්කම මූල්‍ය විනය පවත්වාගෙන යමින් සාර්වාර්ථික ස්ථාවර කිරීමටත් රාජ්‍ය ආයතන ශක්තිමත් කරමින් විනිවිද භාවකින් යුතුව කටයුතු කරන්නත් අපි සමත් ලා තියුණා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මෙවැනි අපි 2026 වර්ෂයට අයවැය ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවකදී දිත්වා සුලිකුණාටුව නිසා අපි ව්‍යසනයටපත් වුණා. ඉතින් එවැනි අවස්ථාවකත් ඒ ආපදා කළමනාකරණය වෙනුවෙන් ආපදාවට මුහුණ දීම සඳහා ශක්තිමත්ව අපි ආපදා වෙනුවෙන් අපි මුහුණ දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් කෝටි 50,000ක මුදල් ප්‍රමාණයක් වැය ශීර්ෂයක් මගින් වෙනමම අපි ආපදාව යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ වෙනකොට ඒ වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම ආපදා කළමනාකරණයත් අනිත් අතට දීර්ඝ කාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනුත් අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ 10 පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ගත්තහම වැඩිම කාන්තා නියෝජනය. ඉතින් එතනදී අගමැතිතුමියත් ඇතුළුව කාන්තා මන්ත්‍රීවරියන් 22 නියෝජනය කරද්දී අපි ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරියන් 20 නියෝජනය කරනවා. ඉතින් විශේෂයෙන් ඇත්තටම කනගාටු වෙන්න ඕනේ කාරණයක් තමයි කාන්තා දේශපාලනයට මේ විදිහට ඇවිල්ලා අපි කාන්තාවන් වෙනුවෙන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඉද්දී බොහෝ වෙලාවට විපක්ෂයෙන් මේ කාන්තාවන් හිංසනයට ලක්වන ආකාරයේ ප්‍රකාශ සිද්ධ කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මඩ ප්‍රහාර එල්ල කරනවා. ඉතින් ඒක ඇත්තටම තරයේ හෙලා දකින්නවා. ඒ විතරක් නෙමෙයි, මෙතන පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න කාන්තාවන් පවා පාර්ලිමේන්තුව තුලදී කරන ප්‍රකාශවලින් හිංසට ලක් වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් අපි ඉදිරියේදී වළක්වා ගැනීමට අවශ්‍ය වෙනවා. මොකද නැත්තම් මේවා වැරදි පූර්වාදර්ශ විදිහට දිගින් දිගටම මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපිට ඒට එරෙහිව කතා කරන්න අවස්ථාව තිබුණත් පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න කාන්තාවන්ට තමන්ට වෙන හිංසන වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ
නැහැ.
ඒ වගේම මම අවසන් කරන මගේ කතාව තව එක් කාරණයක් කියලා, විශේෂයෙන්ම විපක්ෂයට ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනය කරන්න ඔවුන්ට අවස්ථාවක් නැහැ. ආණ්ඩුවේ වැඩපිළිවෙල අඩුපාඩු නැති නිසා ඔවුන් සමාජ මාධ්‍ය වලින් ආණ්ඩුවට පහර එල්ල කරන එකක් තමයි අපිට දක්නට ලැබිලා තියෙන්නේ. ඉතින් ඊයේ දිනේදී නිදහස් දින සැමරුම අපි කරා. ඉතින් කඩා වැටුණු අවස්ථාවල අපිට නැවත නැගී සිටින්න ඒ දිනේ ශක්තියක් කරගන්න පුළුවන්. ආණ්ඩුව අපි ශක්තිමත් අඩිතාලමක් මත සංවර්ධන වැඩසටහන එක ඉදිරියට යනවා කියන මතක් කිරීමත් කරමින් මන් නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.